යේසුස් තම ගෝලයන්ව මුල්ම වතාවට සාක්ෂි දරන්න යැව්වම ඒගොල්ලන් ඒ සේවය කළේ ගොඩාක් උද්‍යෝගයකින් හා ප්‍රීතියකින්. ඒගොල්ලන් ඒ සේවය සාර්ථකව කළා. ඊට පස්සේ යේසුස් ගෝලයන්ට කිව්වේ ඔයගොල්ලන් ලොව පුරාම දේශනා කරන්න යනවා කියලයි. ඒත් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. යේසුස්ව මරණයට පත් කරනවා. ඒ නිසා ගෝලයන් විසිරිලා යනවා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඔක්කොම බිඳී යනවා. සුභාරංචියේ දේශනා කරන එකත් නතර වෙයිද? නමුත් ටික දවසකට පස්සේ සිද්ධ වෙන පුදුම දෙයක් නිසා දේශනා සේවය දිගටම කරගෙන යන්න ගෝලයන්ට ධීරියක් ලැබෙනවා. ප්‍රතිඵලයක් විදිහට සුභාරංචිය ලොව පුරාම පැතිරෙනවා. එය අපේ කාලය දක්වාම සිද්ධ වෙනවා. අපි දැන් අධෛර්ය නොවී දිගටම සාක්ෂි දරන්න යන නාට්‍යයට ඇහුම්කන් දෙන්න යනවා. ඒකට ඇහුම්කන් දෙනකොට එදා හිටපු ගෝලයන්ගේ බලාපොරොත්තු සුණු විසුණු වෙලා යද්දි එයාලට ඇතිවුණු කලකිරීමත් පස්සේ ආයෙත් සේවය පටන් ගන්න ඒගොල්ලන් දිරිගැන්වුණු විදිහත් සිතින් මවා ගන්න. මේ වාර්තා සලකා බලනකොට මේ ප්‍රශ්න හතර ගැන හිතන්න. පළවෙනි එක, යේසුස්ගේ ගෝලයන් මුහුණ දුන්න අභියෝග මොනවාද? දෙවෙනි එක, ඒ අභියෝගවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවිහා යේසුස් ගෝලයන්ට උදව් කළේ කොහොමද? තුන්වෙනි එක, අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග මොනවාද? හතරවෙනි එක, යෙහෝවා දෙවිහා යේසුස් ගැන සාක්ෂි දරන්න අපිට ධෛර්යය ලැබෙන්නේ කොහොමද? අපි දැන් ඇහුම්කන් දෙන්න යන පළවෙනි කොටස අරගෙන තියෙන්නේ මතෙව් 27:32 ඉඳලා 28:15 දක්වා පදවලිනුයි. ඒකට ඇහුම්කන් දෙනකොට යේසුස් වදකණුවේ මිය යද්දි ඔයගොල්ලනුත් එතන ඉන්නවා කියලා හිතන්න. යේසුස්ගේ සතුරන් ඔහුට නින්දිත විදිහට සමච්චල් කරන ආකාරයත්, ඔහුගේ ගෝලයන් ගැන බොරු චෝදනා කරන ආකාරයත් හිතන්න. යේසුස්ගේ මලසිරුර සොහොන්ගේ එක තැම්පත් කරද්දී ගෝලයන්ට දැනෙන දුක සහ කලකිරීම තේරුම් ගන්න උත්සාහ කරන්න. අධෛර්ය නොවී දිගටම සාක්ෂි දරන්න නැමැති නාට්‍යයට දැන් අපි සවන් දෙමු. අපි මතෙව් 27 පරිච්ඡේදයේ 32 පදයේ ඉඳලා කියවන්න පටන් ගමු.
ඔවුන් පිටත්ව යද්දී සිරේනිය නම් නුවරේ උපන් සීමොන් නැමැති තැනැත්තෙකු ඔවුන්ට හමු විය. යේසුස්ගේ වදකණු සුලාගෙන යෑමට ඔහු ඔහුට බල කළෝය. ඔහු හිස්කබල නම් අර්ථය ඇති ගොල්ගොතා නම් ස්ථානයට පැමිණි විට තිත්ත යමක් මිශ්‍ර කළ වයින් ඔහුට බොන්න දුන්හ. නමුත් ඔහුටෙහි රස දැනුන විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඔහුව කනුවේ එන ගැසීමෙන් පසු ඔහු දාදු දමා ඔහුගේ පිටවස්ත්‍ර තමන් අතරේ බෙදාගත්හ. ඔහු එහි ඉඳගෙන ඔහුව මුර කළහ. එමෙන්ම මේ යුදෙවරුන්ගේ රජවන යේසුස්ය කියා ඔහුට විරුද්ධව කළ චෝදනාවලියා ඔහුගේ හිසට ඉහලින් තැබූහ. මේ අතර කොල්ලකරුවන් දෙදෙනෙකුව ඔහුගේ දෙපැත්තේ කනුවල එල්ලන ලදී. එක්කෙනෙක් සිටියේ ඔහුගේ දකුණු පැත්තෙහිය, අනිත් තැනැත්තා සිටියේ ඔහුගේ වම් පැත්තෙහිය. මගේ යන එන අය තම හිස් වනවනා ඔහුට නින්දා කරමින්,
දේව මාලිගාව කඩා දමා දවස් 3 ගොඩනගන බව ඔබ පැවසුවා නේද? ඉතින් ඇයි බැරි ඔතනින් ගැලවෙන්න?
ඔබ දෙවිගේ පුත්‍රයෙක් නම් වදකණුවෙන් බහින්න.
එලෙසම නායක පූජකයෝ නීතිය පිටපත් කරන්නන් හා වැඩිමහල්ලන් සමග එකතු වී ඔහුට කවටකම් කරමින් මෙසේ කීවෝය.
ඔහු අනුන්ව ගලවා ගත්තා. ඒත් තමන්ව ගලවා ගන්න ඔහුට බෑ.
ඔහු ඊශ්‍රායලේ රජු නේද? ඔහු දැන් වදකණුවෙන් බැස ආවොත් අපි අනිවාර්යෙන්ම ඔහුව විශ්වාස කරනවා.
මම දෙවිගේ පුත්‍රයා කියා ඔහු කිව්වා නේද? ඔහුට දෙවි ගැන මහත් විශ්වාසයක් තියෙනවා. ඉතින් දෙවි කැමති නම් දෙවිට පුළුවන් ඔහුව බේරගන්න.
ඔහු සමග කනුවල එල්ලන ලද කොල්ලකරුවෝ පවා ඒ ආකාරයෙන්ම ඔහුට නිග්‍රහ කරන්න පටන් ගත්හ. මේ අතර 6 වෙනි පැයේ පටන් 9 වෙනි පැය දක්වා මුළු පොළවම අන්ධකාරයෙන් වැසී ගියේය. 9 වෙනි පැයේදී පමණ යේසුස්
ඒලි ඒලි ලාමා සබක්තානි,
එනම් මගේ දෙවියනි මගේ දෙවියනි ඔබ මාව අත්හැරියේ ඇයි කියා මහත් හඬකින් පැවසුවේය. ඒ සිටගෙන සිටි අයගෙන් සමහරෙක් ඒ වචන අසා මෙසේ පැවසූහ,
ඔහු එලියාට අඬගාන.
එවිට ඔවුන්ගෙන් එක්කෙනෙක් ඉක්මනින් දුව ගොස් ස්පොන්ජියක් හා සමාන දෙයක් ගෙන එය ඇඹුල් වයින් වල පුඟවා බටදණ්ඩක ගසා උට බොන්න දුන්නේය. නමුත් සෙසු අය
ඔහුට ඉන්න හරින්න, ඔහුව ගලව ගන්න එලියයිද කියලා බලමු
කියා කිව්වෝය. තමත් මිනිසෙක් හෙල්ලයක්ගෙන ඔහුගේ ලයට පහලින් පිහිටි පෙදෙසට ඇන්නේය. එවිට ලේත් වතුරත් පිටතට ගලා ආවේය. නැවතත් යේසුස් මහත් හඬකින් කෑගසා අවසන් හුස්ම හෙළුවේය. එවිට ශුද්ධ ස්ථානයේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙපළු වී ගියේය. පොළව දෙදරුම් කෑවේය. පර්වතද පැලී ගියේය. ඒ සමගම සුමුන් ගෙවල් විවර වී සැතපී සිටි ශුද්ධ තැනැත්තන්ගේ දේහයන් බොහෝමයක් පිටතට විසිවිය. එය බොහෝ දිනකට දැකගත හැකි විය. ඔහුව මරණයෙන් නැගිටවනු ලැබූ පසු සුහුන් ගෙවල් අතරට ගිය අය ශුද්ධ නුවරට ඇතුල් වූහ. හමුදා නිලධාරියා සහ ඔහු සමග යේසුස්ව මුර කරමින් සිටි අය භූමිකම්පාවද සිදූ දේවල්ද දැක මහත් බියකින් මෙසේ කීවෝය.
ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා.
යේසුස්ට උපකාර කිරීම සඳහා ගලීලයේ සිට ඔහු සමග පැමිණි බොහෝ ස්ත්‍රීහු දුරින් සිට සියල්ල බලා සිටියහ. ඔවුන් අතරේ මරිය මද්ගලේනාද, යාකොබ් සහ යෝසෙස්ගේ මව් වූ මරියාද, සෙබදගේ පුත්‍රයන්ගේ මවද සිටියෝය. සවස් වූ විට අරිමාතිය නම් නුවරේ විසූ ධනවතෙකු වූ යෝසෙප් නම් මිනිසෙක් ආවේය. ඔහුද යේසුස්ගේ ගෝලයෙකි. ඔහු පිලාත් ළඟට ගොස් යේසුස්ගේ දේහය බාර ගැනීමට අවසර ඉල්ලුවේය. එවිට පිලාත් එය ඔහුට බාර දෙන්න අනකලේය. දේහය ගෙන පිරිසිදු අනර්ඝ ලිනන් රිදිවලින් එතු යෝසෙප් පර්වතයක කපා තිබුණු ඔහුටම අයත් අලුත් සොහුන්ගේක එය තැන්පත් කළේය. ඉන්පසු ඔහු එහි දොරකඩ වැසනසේ විශාල ගලක් පෙරලා තබා ගියේය. නමුත් මරියා මද්ගලේනා සහ මරියා යන නමින් හැඳින් වූ අනික් ස්ත්‍රීයද සොහුන්ගේ ඉදිරිපිට දිගටම ඉඳගෙන සිටියහ. සූදානම් වීමේ දවසට පසුදින නායක පූජකයෝද පරිසිවරුද පිලාත් ඉදිරිහි රැස් වී මෙසේ කිවෝය.
උතුමානෙනි, ඒ ප්‍රෝඩාකාරය ජීවත්ව සිටියදී දවස් 3කට පස්සේ මාව මරණයෙන් නැගිටවනු ලබනවා කියා පැවසූ බව අපට මතක් වුණා. ඒ නිසා 3 වෙනි දවස දක්වා සොහොන්ගේ ආරක්ෂා කරන ලෙස අණ කරන්න. නැතහොත් සමහර විට ඔහුගේ ගෝලයා නැවිත් ඔහුගේ දේහය සොරාගෙන ගොස් ඔහුව මරණයෙන් නැගිටවනු ලැබුවා කියලා ජනයාට කියන්න පුළුවන්. එවිට මේ අවසන් වංචාව මුලින් සිදු වූ වංචාවටත් වඩා දරුණු වෙයි.
පිලාද්ද,
ඔබට මුරකරුවන් සිටිනව නේද? ඉතින් ගොස් ඔබට පුළුවන් විදිහට සෝන ආරක්ෂා කරගන්න
කියා කිවේය. එහින් ඔහු ගොස් ගල මුද්‍රා කර මුරකරුවන් ලවා සොහුන්ගේ මුර කිරීමට පියවර ගත්තෝය. සබත් දවසට පසු සතියේ පළමුවෙන දින පහන් වූ විට මරියා මද්ගලේනාද, මරියා නමින් හැඳින් වූ අනික් ස්ත්‍රියද සොහුන්ගේ බලන්න ගියෝය. ඔවුන් එහි ගිය විට මහත් භූමිකම්පාවක් සිදු වී තිබුණු ආකාරය ඔවුන්ට දැකගත හැකි විය. මන්ද යොහුවා දෙවිගේ දූතයා ස්වර්ගයෙන් බැස ගල අහකට පෙරලා ඒ මත ඉඳගෙන සිටියේය. විදුලි කෙටීමකින් නික්මෙන ආලෝකය හා සමාන ආලෝකයක් ඔහු අවට දැකගත හැකි විය. ඔහුගේ ඇඳුම්ද හිමමින් සුදුව තිබින. ඔහු දැක බියෙන් වෙවුලන්න පටන්ගත් මුරකරුවෝ මියගිය අයමෙන් බිම ඇද වැටුණෝය. එවිටේ දෙවිදූතයා ස්ත්‍රීන්ට මෙසේ කීවේය.
බිය නොවන්න, ඔබ ස්වන්නේ කනු කැනගසා මරදමු යේසුස් බව මම දන්නවා. ඔහු මෙහි නැහැ. ඔහු කීලෙසම ඔබ මරණයෙන් නැගිටවා තිබෙනවා. ඇවිත් ඔබ තැන්පත් කළ ස්ථානය බලන්න. දැන් ඉක්මනින් ගොස් ඔබ මරණයෙන් නැගිටුන් ලැබූ බව ඔහුගේ ගෝලයන්ට කියන්න. ඔහු ඔවුන්ට කලින් ගලීලයට යනවා කියත් කියන්න. එහිදී ඔහුව දකින්න ඔබටත් පුළුවන් වෙයි. ඉතින් මා කියු මේ දේවල් හොඳින් මතක තබා ගන්න.
ඔවුන් තුළ යම් බියක් ඇති වුවත් ඔහු මහත් ප්‍රීතියකින් ඔහුගේ ගෝලයන්ට ඒ බව දැන්වීම සඳහා දිව ගියෝය. එවිට ඔවුන්ට යේසුස්ව හමු විය.
සුබ දවසක් වේවා
කියා යේසුස් ඔවුන්ට පැවසුවේය. ඔහු ළඟට ඇවිත් ඔහුගේ පාද අල්ලාගෙන දනින් වැටුණෝය.
බිය නොවන්න, ගොස් මගේ සහෝදරයන්ට මේ ගැන දන්වන්න. එවිට ඔවුන් ගලීලයට යයි. එහිදී මාව දකින්න ඔවුන්ට අවස්ථාවක් ලැබේ
කියා යේසුස් ඔවුන්ට කීවේය. ඔහු මග යන අතරේ මුරකරුවන්ගෙන් සමහරෙක් නුවරට ගොස් සිදු වූ සෑම දෙයක්ම නායක පූජකයන්ට දැන්මුහ. ඔහු වැඩිමහල්ලන් සමග රැස් වී සාකච්ඡා කර හේවායන්ට ප්‍රමාණවත් රිදීකා සිදී මෙසේ කිවෝය.
ඔහුගේ ගෝලයන් රාත්‍රියේ යැවිත් අපි නිතා සිටියදී ඔහුගේ දේහය සොරාගෙන ගියා කියලා කියන්න. මේ ගැන ආණ්ඩුකාරයාට ආරංචි වුණොත් අපි ඔහු සමග එය බේරුමක් කරගන්නම්. ඔබට කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
එහි නොහු රිදීකාසිගෙන ඔවුන්ට පැවසූ ලෙසම කළෝය. ප්‍රතිඵලයක් ලෙස ඒ කතාව අද දක්වා යුදෙව්වරුන් අතරේ පැතිර තිබේ.
කලින් අහපු ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයගොල්ලන්ට පුළුවන් වුණාද? මතකද පළවෙනි ප්‍රශ්නේ? යේසුස්ගේ ගෝලයන් මුහුණ දුන්න අභියෝග මොනවාද? යේසුස්ගේ මරණය නිසා ගෝලයන් හිටියේ ගොඩාක් දුකින්. ඒ මදිවට යේසුස්ගේ මළසිරුරට වෙච්ච දේ ගැන බොරු මත පැතුරුණු නිසා යේසුස් ඇත්තටම නැවත නැගිට්ටද කියලා සැක ඇතිවෙන්නත් පටන් ගත්තා. දෙවෙනි ප්‍රශ්නේ. ඒ අභියෝගවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවිහා යේසුස් ගෝලයන්ට උදව් කළේ කොහොමද? යෙහෝවා දෙවි දේවදූතයෙක් මාර්ගෙන් ඒගොල්ලන්ට මඟ පෙන්වීම හා දිරිගැන්වීම් දුන්නා. ඒගොල්ලන් අහපු දැකපු දේවල් අනිත් ගෝලයන්ටත් කියලා ඒගොල්ලන්වත් දිරිගන්වන්න කියලා යේසුස්ගේ සොහොන ළඟට ආපු අයට දේවදූතයා කිව්වා. යේසුස්ගේ ජීවිත කතාව, මරණය, නැවත නැගිටීම ගැන සත්‍ය තොරතුරු වාර්තා කර ඒවා අනිත් අයට දෙන්න යෙහෝවා දෙවි සමහර ගෝලයන්ට මඟ පෙන්නවා. තුන්වෙනි ප්‍රශ්නේ. අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග මොනවාද? අපිට විරුද්ධව වැඩ කරන අය ජනමාධ්‍ය පාවිච්චි කරලා අපි ගැනත්, අපි කරන සේවය ගැනත් බොරු කතා පතුරවනවා. හතරවෙනි ප්‍රශ්නේ. යෙහෝවා දෙවි හා යේසුස් ගැන සාක්ෂි දරන්න අපිට ධෛර්යය ලැබෙන්නේ කොහොමද? දේශනා සේවය කරගෙන යන්න යෙහෝවා දෙවි අපිට දේවදූතයන් මාර්ගයෙන් උදව් කරනවා. සංචාරක සේවය කරන සහෝදර සහෝදරියන් වගේ අය මාර්ගයෙන්ද යෙහෝවා දෙවි අපිට දිරිගැන්වීම් දෙනවා. අපිට ලැබිලා තියෙන වැදගත්ම පැවරුම තමයි යෙහෝවා දෙවි හා යේසුස් ගැන සාක්ෂි දරන එක. අපිට විරුද්ධ වෙන අයගෙන් මොන බාධා ආවත් යේසුස්ගේ ගෝලයන් වගේ අපිත් දිගටම ඒ පැවරුම ඉටු කරමු. දැන් අපි නාට්‍යයේ ඊළඟ කොටසට ඇහුම්කන් දෙමු. ඔයගොල්ලන්ගේ බයිබලය ලූක් 24 පරිච්ඡේදෙට පෙරලගන්න. අපි 8 ඡේදයේ ඉඳලා 32 ඡේදය දක්වා කොටසට ඇහුම්කන් දෙමු. ඔයගොල්ලන් ඒකට ඇහුම්කන් දෙනකොට එම්මාවුස් නගරයට ඇවිදගෙන යන ගෝලයන් දෙන්නත් එක්ක ඔයත් ඉන්නවා කියලා හිතන්න. ගෝලයන්ගේ හිතේ තියෙන දුක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒගොල්ලන් එක්ක ගමනට එකතු වුණු පුද්ගලයා සිද්ධ වෙච්ච දේවල් ඒගොල්ලන් එක්ක කතා කරද්දී එයාලට දැනෙන සතුට හිතින් මවා ගන්න.
යේසුස් පැවසූ දේවල් එවිට ඔවුන්ට සිහිවිය. එහි නොහු සොහුන් ගෙයින් පිටත් වී ගෝලයන් 11 දෙනාවත් අන් සියලු දෙනාවත් හමු වී සිදු වූ සියලු දේවල් දැන්වූහ. ඒ ස්ත්‍රී නම් මද්ගලායේ මරියා, ජොවානාසා යාකොබ්ගේ මව් වූ මරියාය. ඔවුන් සමග සිටි අනිකුත් ස්ත්‍රීහුද යේසුස්ගේ නියෝජිතයන් 11 දෙනාට ඒ ගැන කීවෝය. නමුත් එම ස්ත්‍රීන් පැවසූ දේවල් විශ්වාස නොකළ ඔවුහු ඒවා විකාර දේවල් ලෙස සලකා ප්‍රතික්ෂේප කළෝය. නමුත් පේත්‍රුස් සොහොන්ගේ ළඟට දුවගෙන ගියේය. ඔහු ඒ අසලට ගොස් ඉබී බැලූ විට රෙදිපටි පමණක් තිබෙනවා දුරුවේය. එහෙන් ඔහු සිදුවී තිබූ දේ ගැන පුදුම වෙමින් පිටත් වී ගියේය. එදිනම ගෝලයන් දෙදෙනෙක් යෙරුසලමෙන් සැතපුම් හතක් පමණ දුරින් පිහිටි එම්මවුස් නම් ගම බලා ගමන් කරමින් සිටියෝය. එම ගමන අතරවාරයේදී ඔහු සිදු වූ සෑම දෙයක් ගැන කතා බහ කරමින් සිටියහ. ඔවුන් කතා බහ කරමින් යද්දී යේසුස්ද ඔවුන්ගේ ගමනට එක් විය. නමුත් ඔහුව හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය.
ඔබ මෙතරම් වෙලාවක් කතා කරමින් යන්නේ මොනව ගැනද?
එවිට ශෝකයෙන් සිටි ඔහු නතර වූහ. ක්ලියොපස් නම් තැනැත්තා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.
ඔබ කතා කරන්නේ හරියට පිට ගමකින් නැවිත් කිසි කෙනෙක් එක්ක කතා බහ නොකර තනියෙන් වාසය කරන කෙනෙක් වගේ. මේ දිනවල යෙරුසලමේ සිදුව දේවල් ගැන ඔබට ආරංචි වුණේ නැද්ද?
මොන දේවල්ද?
අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි. ඔහු පුදුම දේවල් කළ අනාගත වක්තෘවරයෙක්. ඒ වගේම බලවත් ලෙස ඉගැන් වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියේ බොහෝ ගෞරවය ලැබුවා. නමුත් අපේ නායක පූජකයන් සහ පාලකයන් ඔහුට මරණ දණ්ඩන නියම කර ඔහුව කණුවක එල්ලා මරා දැමුවා.
අප සිතාගෙන සිටියේ ඊශ්‍රායල් සෙනඟට ගැලවීම ලබා දෙන්න නියමිත තැනැත්ත ඔහු කියලයි. ඇතෙන්ම ඒ හැමදේම වෙලා තවම දවස් තුනක්වත් ගත වෙලා නැහැ.
ඒ විතරක් නෙමෙයි, අප අතර සිට ස්ත්‍රීන් කිහිප දෙනෙක් අපට පුදුම හිතෙන දෙයක් කිව්වා. ඔවුන් උදේ පාන්දරින්ම සොහොන්ගේ ළඟට ගිය විට ඔහුගේ දේහය එහෙ තිබුණේ නැහැ කියා ඔවුන් පැවසුවා. ඉන්පසු මහත් තේජසකින් බැබලෙන දේවදූතයන් ඇවිත් යේසුස් ජීවත් වෙනවා කියා පැවසූ බවත් ඔවුන් අපට කිව්වා.
ඒ නිසා අපාතර සිට කීප දෙනෙක් සොහොන්ගේ බලන්න ගියා. එම ස්ත්‍රීන් පැවසූ ආකාරයටම එය තිබුණේ හිස්වයි. ඔවුන්ට එහි යේසුස්ව දකින්න ලැබුණේ නැහැ.
එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය.
ඔබට කිසිම දෙයක් තේරුනේ නැද්ද? අනාගත වක්තෘවරුන් පැවසූ දේවල් විශ්වාස කරන්න ඔබ මැලිවන්නේ ඇයි? ක්‍රිස්තුස් තේජසට පත්වෙන්න නම් ඒ සෑම දුකක්ම ඔහුට අනිවාර්යයෙන්ම විඳින්න සිදුවෙනවා.
ඔහු මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන සියලු අනාගත වක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලීවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නේය. යම් වේලාවක් ගත වූ පසු ඔවුන් යෑමට අදහස් කළ ගමට ඔවුහු ළඟා වූහ. නමුත් තමන්ට තව ගමන් කළ යුතු බව යේසුස් ඔවුන්ට දැන් වූ විට ඔහු ඔහුට මෙසේ පෙරැත්ත කළෝය.
දැන් හොඳටම හවස් වෙලා, ඒ නිසා අපත් සමග නවතින්න.
එහෙන් ඔහු ඔවුන් සමග නැවතී සිටීමට නිවසකට ඇතුල් වුණේය. ඔවුන් සමග කෑමට ඉඳගෙන සිටියදී ඔහු රොටියක් ගෙන දෙවිට ස්තුති කර එය කඩා ඔවුන් අතට දුන්නේය. එවිට ඔහු ඔහුව හඳුනා ගත්හ. ඒ මොහොතේම යේසුස් අතුරුදහන් වී ගියේය. ඔහු එකිනෙකාට මෙසේ පැවසූහ.
අප පාර දිගේ එන විට ඔහු අපට ශුද්ධ ලිවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නද? ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරිගියාද?
කලින් අහපු ප්‍රශ්නවලට උත්තර හොයමුද? පළවෙනි ප්‍රශ්නේ, යේසුස්ගේ ගෝලයන් මුහුණ දුන්න අභියෝගය මොකද්ද? අනිත් ගෝලයන්ට වගේම එම්මාවුස් නගරයට ඇවිදගෙන යන ගෝලයන්ටත් ගැලවුම් කරු ගැන තිබුණ බලාපොරොත්තු සුන් වෙලා තිබුණා. දෙවැනි ප්‍රශ්නේ, ඒ අභියෝගයට මුහුණ දෙන්න යෙහෝවා දෙවි හා යේසුස් ගෝලයන්ට උදව් කළේ කොහොමද? හේබ්‍රව් ලියවිලිවල යේසුස් ගැන අනාවැකි වාර්තා කරන්න යෙහෝවා දෙවි මඟ පෙන්නලා තිබුණා. ඒ අනාවැකි ඉටුවුණ විදිහ යේසුස් පහදලා දුන්නා. තුන්වැනි ප්‍රශ්නේ, අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝගය මොකද්ද? මේ වෙනකොට මේ දුෂ්ට සමාජය විනාශ වෙලා තියෙන්න ඕනි කියලා අපි බලාපොරොත්තුවෙන් හිටියත් තාමත් ඒ දේ ඉටු වෙලා නැහැ. හතරවෙනි ප්‍රශ්නේ, යෙහෝවා දෙවි හා යේසුස් ගැන සාක්ෂි දරන්න අපිට ධෛර්යය ලැබෙන්නේ කොහොමද? අපේ කාලයේදී ඉටුවෙන්න නියමිත අනාවැකි ගැන යෙහෝවා දෙවි බයිබලය වාර්තා කරලා තියෙනවා. ඒ අනාවැකි ඉටුවෙන විදිහ තේරුම් ගන්න දෙවි ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිට උපකාර කරනවා. අනාවැකි ගැන අපිට වැඩි අවබෝධයක් ලැබෙනකොට ඒ ගැන අපි සතුටු වෙනවා වගේම දැන් ඉටුවෙන අනාවැකි ගැන අපි උද්‍යෝගයෙන් සාක්ෂි දරනවා. දැන් අපි ලූක් 24 පරිච්ඡේදයේ 33 ඡේදයේ ඉඳලා 53 ඡේදයේ දක්වා කොටසට ඇහුම්කන් දෙමු. ඔයගොල්ලන් ඒකට ඇහුම්කන් දෙනකොට යේසුස් ගෝලයන්ගේ විශ්වාසය ශක්තිමත් කරන විදිහත් ගෝලයන් ඒකට ප්‍රතිචාරය දක්වන විදිහත් හිතන්න. යේසුස්ව ස්වර්ගයට ඔසවා ගන්නකොට ඔයගොල්ලනුත් එතන ඉඳන් ඒ දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්න.
ඔහු ඒ පැයදීම 11 ඔවුන් සමග සිටි අයවත් හමුවීමට නැවත යෙරුසලම බලා ගියෝය. ඔවුන්ව හමු වූ විට
ස්වාමි වූ යේසුස් ඇත්තටම මරණයෙන් නැවත නැගිටලා සීමොනුත් ඔහුව දැක්කා.
එවිට ඔහුද ඔවුන් තම ගමන යන අතරතුරේදී සිදු වූ දේවල් ගැන හා යේසුස් ඔවුන් සමග කෑම ගන්න අතරේ රොටි කැඩූ විට ඔවුන් ඔහුව හඳුනාගත් ආකාරය ගැන විස්තර කළෝය. ඔවුන් ඒ දේවල් ගැන කතා කරමින් සිටියදී යේසුස් ඔවුන් අතරට ඇවිත් මෙසේ කීවේය.
ඔබට සමාදානය වේවා.
නමුත් ඔවුන් බියෙන් වෙලී සිටි නිසා ඔවුන් සිතුවේ තමන් දෙව්දූතයෙක් දුටු බවයි. එයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය.
ඔබ කලබල වී සිටින්නේ ඇයි? ඔබ සැකයෙන් බලන්නේ ඇයි? මගේ අත්පා දෙස බලන්න. මේ මා බව තේරුම් ගන්න. මාව අල්ලා බලන්න. මටත් තිබෙන්නේ ඇටමස් නහරවලින් යුත් ශරීරයක්. දේවදූතයෙකුට මෙවැනි ශරීරයක් නැහැ.
එසේ පැවසුවයින් පසු ඔහු තම අත්පා ඔවුන්ට පෙන්වුවේය. පුදුමයකින් හා මහත් ප්‍රීතියකින් සිටි නිසා ඔවුන් දුටුදේ ඔවුන්ට විශ්වාස කරන්නවත් නොහැකි විය. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය.
ඔබ ළඟ කෑමට යමක් තිබෙනවද?
එවිට ඔහු පිලිස්සු මාළු කැබැල්ලක් ඔහුට දුන්නෝය. යේසුස් සියලු දෙනා ඉදිරියේම එය කෑවේය. ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය.
මා ඔබ සමග සිටියේදී පැවසූ දේවල් ඔබට මතක ඇති. එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගත වක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටුවිය යුතු බවයි.
ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල නියම අර්ථය අවබෝධ කර ගැනීමට ඔවුන්ට උපකාර කළ ඔහු ඔවුන්ට මෙසේ කිවේය.
ශුද්ධ ලියවිල්ලේ ලියා තිබුණු ආකාරයට ක්‍රිස්තුස් දුක්ඛිත මියගියන් 3 දවසේදී මරණයෙන් නැගිටිය යුතුයි. ඒ වගේම ඔහුව පිළිගෙන පසුතැවිලි වන සියලු දෙනාගේ පව්වලට සමාව ලැබෙනවා. මේ දේවල් යෙරුසලමෙන් පටන්ගෙන සියලු ජාතීන්ට දේශනා කරන්න අවශ්‍යයි. මේ සෑම දෙයකටම සාක්ෂිකරුවන් උනේ ඔබයි. මගේ පියාණන් ඔබට ලබා දෙන බවට පොරොන්දු වූ දේ මම ඔබට සහතිකවම දෙනවා. නමුත් දෙවිගේ බලය ඔබට ලැබෙනතුරු නුවර හිම රැඳී සිටින්න.
යේසුස් ඔවුන් සමග බෙතානිය දක්වා ගියේය. ඉන්පසු තම අත්වසවා ඔවුන්ට ආශිර්වාද කළේය. ඔවුන්ට ආශිර්වාද කරමින් සිටියදීම ඔහු ඔවුන්ගෙන් සමුගත්තේය. මෙසේ යේසුස්ව ස්වර්ගයට ඔසවා ගනු ලැබීය. එසේ සිදු වූ විට ඔහු ඉදිරියේ දනින් වැටුණු ඔවුන් යෙරුසලමට ආපසු හැරී ගියේ මහත් ප්‍රීතියකිනි. ඉන්පසු ඔහු නිරතුරුව දෙවිට ප්‍රශංසා කරමින් දේව මාලිකාවේ කාලය ගත කළෝය.
ඒ සිද්ධියේදී යේසුස්ගේ ගෝලයන් මුහුණ දුන්න අභියෝගය මොකද්ද? ඇසින් දුටු සාක්ෂිකරුවන් හිටියත් යේසුස් නැවත නැගිට්ටා කියලා සමහර ගෝලයන් සැක කළා. දෙවෙනි ප්‍රශ්නේ, ඒ අභියෝගයට මුහුණ දෙන්න යෙහෝවා දෙවිහා යේසුස් ගෝලයන්ට උදව් කළේ කොහොමද? තමා ඇත්තටම නැවත නැගිට්ටා කියලා ඔප්පු කරන්න යේසුස් ගෝලයන්ට සාක්ෂි ඉදිරිපත් කෙරුවා. 3 ප්‍රශ්නේ, අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝගය මොකද්ද? යේසුස් දැන් දේව රාජ්‍යයේ රජු කියන එකත් ළඟදීම ඔහු සියලුම දුෂ්ටයන්ව විනාශ කරලා මේ පොළොව පාරාදීසයක් කරනවා කියන එකත් සමහර අය සැක කරනවා. 4 ප්‍රශ්නේ, යෙහෝවා දෙවිහා යේසුස් ගැන සාක්ෂි දරන්න අපිට ධෛර්යය ලැබෙන්නේ කොහොමද? අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ කියලත්, යේසුස් දැන් දේවරාජ්‍යයේ රජු කියලත් ඔප්පු කරන්න යෙහෝවා දෙවි අපිට ඇති තරම් සාක්ෂි සපයනවා. දෙවි ඒක කරන්නේ බයිබලයෙන් හා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් දීලා තියෙන ප්‍රකාශන වලිනුයි. ඒ දේවල් ගැන අපට තියෙන පැහැදිලි අවබෝධය නිසා යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්න අපි නිතැතින්ම පෙළඹෙනවා. යේසුස්ගේ නැවත නැගිටීම නිසා පව්වලට සමාව ලබාගන්න පුළුවන් කියලා සියලු ජාතීන්ට දැනුම් දෙන්න කාලය දැන්. ඒ වගේම මේ දුෂ්ට සමාජයේ අවසානය ගොඩාක් ළඟයි කියලත්, ළඟදීම මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලත් සියලු දෙනාට දැනුම් දෙන්නත් කාලය මේකයි. ඒ නිසා මේ හැම දෙයක් ගැනම සාක්ෂි දරන්න අපිට තියෙන පැවරුම හොඳින් ඉටු කරන්න අපි අදිෂ්ඨාන කරගමු.